நம்பகரமும் நேரம்
பவுதின අපි එතුමාට ඉතාමත් ගෞරවයෙන් පුණ්‍යානුමෝදනා කරනවා මේ කර්තව්‍ය කරගෙන යාම සම්බන්ධව. ඒ වගේම අපි එතුමාව ගෞරවයෙන් පිළි අරගෙන ආරාධනා කරනවා මේ ධර්ම සාකච්ඡා පවත්වාගෙන යන ලෙස. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි හැම දෙනාටම. අද මේ අපි ස්වාමීන් වහන්සේ සමහරට සම්බන්ධ වෙන එකක් නැහැ. එහෙනම් අපි සාකච්ඡාව පවත්වාගෙන යමු. කාට හරි ගැටලුවක් තියනවා නම් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි. කාට හරි අහන්න දෙයක් තියනවා නම් ඉදිරිපත් කරන්න, අපිට සාකච්ඡා කරන්න පුළුවන්.
ශුන්‍යතාවය පිළිබඳ යම් කිසි විග්‍රහයක් කළ දෙන්න පුළුවන්ද කියලා. ශුන්‍යතාව ගැන කතා කරනවා කියන එක පිළිබඳ අපට හරි අවබෝධයක් නැහැ. ඒකට අපිට යම් කිසි යටහීමක් කරගන්න පුදුමට කරන්න පුළුවන්ද කියලා.
හොඳයි. ශුන්‍යතාවය කියනකොට ඉතින් අපිට මුලින්ම එන අදහස තමයි ශුන්‍යතාවය මොකක්ද කිව්වොත් මුකුත් නෑ, නැත්තම් මුකුත් හටගෙන නැහැ. මේ ලැබෙන දේවල් බොරු, අවිද්‍යාවෙන් හටගන්නේ. එක එක විදිහට ඉතින් ශුන්‍යතාවය විස්තර කරන්න පුළුවන්. එතකොට දැන් අපිට බුදුරජාණන් වහන්සේගේ ඒ දහමේදී අපිට වැදගත් වෙන්නේ ඔය නිරෝධ සත්‍ය කියන එක. නිරෝධ සත්‍ය අපි මේ අර පටිච්ච සමුප්පන්න ස්වභාවේදී මස්මින් සති ඉදං හෝති, මස්මින් අසති ඉදං නහෝති කියන ඉදං නහෝති කියන පැත්තෙන් තමයි එහෙම ඇහෙන්නේ. ඒකෙදි දහම ඇහුණට ඒකේ එන අදහස මේ නිවන නිරෝධය කියන පැත්තයි සාමාන්‍යයෙන් ලෝකයා අත්දකින කතා කරන ශුන්‍යතාවය අතර විශාල වෙනසක් තියෙනවා. ඒකේ අපිට නිකම් අපිට ඒ වචන වලින් කිව්වොත් දැන් ඒ ලෝකයාට තියෙන තමන්ට වැටහෙන තමන්ට හම්බ වෙන ශුන්‍යතාවය. ඒකට බුදුරජාණන් වහන්සේගේ දේශනාව ගත්තොත් දැන් සක්කාය දිට්ඨියට වැටහෙන ශුන්‍යතාවයක් වෙන්න බෑනේ. ඒ සක්කාය දිට්ඨිය නොයදෙන සක්කාය නිරෝධයක් ගැන තමයි උන්වහන්සේ දේශනා කරන්නේ. සක්කායයි සක්කාය නිරෝධයයි කියන. එතකොට ඒ නිරෝධය කියනකොට මට හම්බ වෙන නැත්තම් මට වැටහෙන මට හිතා ගන්න පුළුවන් ශුන්‍යතාවයක් කියන එක වෙන්න බැහැනේ. එතකොට අපි ශුන්‍යතාවය කියලා යමක් විස්තර කළා නම් ඒක ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වන ශුන්‍යතාවය වෙන්නේ නැහැ. මොකද ඒක කෙනෙකුට වැටහෙන කෙනෙකුට අත්දකින්න පුළුවන් එහෙම නැත්නම් කෙනෙකුට තේරුම් යන ශුන්‍යතාවයක් නම් ඒක මේ බුදු කෙනෙක් පෙන්වන දහමට ගැළපෙන එකක් නෙවෙයි. ගන්න ඒ පැත්තෙන් බලන්න පුළුවන්. ඒකෙදී ඒ ශුන්‍යතාවය ගැන සඳහන් වෙන වචන තව තියෙනවා. ඔය දැන් සමාධි පැත්තේ චේතෝ විමුක්ති පැත්තට යනකොට නිවන් දොරටු කියලා පෙන්නන, නිවන් ද්වාර කියලා පෙන්නන ශුන්‍යතා තුනකුත් සඳහන් වෙනවා. එක අනිමිත්ත අපනිහිත ශුන්‍යත කියන. දැන් ඒ වචන තුන ගත්තත් දැන් එතෙන්දි කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් ශුන්‍යත කියන එක විතරයි ශුන්‍යතාවය කියලා. එහෙම නෙමෙයි. ඒ තුනම අර නිවන් දොරටු වගේ පෙන්නන ස්වභාව තුනක්. එහෙම ඒ දහමෙදි සඳහන් වෙනවා. ඉතින් ශුන්‍යතාවය මොකද්ද කියලා අහුවහන් ශුන්‍යතාවය මොකද්ද කියලා ඒ විග්‍රහ තියෙන්න පුළුවන්. හැබැයි ඒ විග්‍රහය අපිට තේරෙන්නේ ශුන්‍යතාවය නෙවෙයි. මට ලැබෙන ශුන්‍යතාවය උනකමං ඒක මේ Nirodhe නෙවෙයි. එහෙම එහෙම ගැටලුවක් තියෙනවා. ප්‍රශ්න කළොත් අපිට ඉතින් කතා කරන්න පුළුවන්. දැන් අපි හැමතිස්සෙම බලන්න ඕන බුද්ධ දේශනාව බුදු කෙනෙක් පෙන්නලා දෙන පෙර නොඇසූ විරු වෙන කාටවත් අහු නොවෙන කෙනෙකුට හිතා ගන්න බැරි හම්බ නොවෙන ඒ දහමේ ශුන්‍යතා දර්ශනය කියලා ඉතින් කියවෙන එක එක වචන වලින් කියන්න පුළුවන්. මේ අනිත් අය පෙන්නපු ශුන්‍යතාවේ නැත්නම් අත්දැකපු ශුන්‍යතාවේ දැන් කෙනෙක් නිකන් කියනවා නෙමෙයි ශුන්‍යතාවේ. හිත දියුණු කරන අය අත්දකින ශුන්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ අත්දකින ශුන්‍යතාවය කියන්නේ මොකක්වත් අත්දකින් නැති ස්වභාවය. හරි. අත්දකින කීප ගමන් කෙනෙක් හිතන්න පුළුවන් ඉතින් ඒක කොහොමද ශුන්‍යතාව වෙන්නේ කියලා. අපි අර උදාහරණ ගන්නේ දැන් පද නින්ද කියන එක. පද නින්ද කියන එක කොහොමද විස්තර කරන්නේ? නින්ද කියන එක අත්දකින්න පුළුවන් දෙයක්ද? නින්දෙදි නින්ද අත්දකින්න පුළුවන්ද? හීන දකින අවස්ථාව නෙමෙයි ඒකයි පද නින්ද කියන්නේ. දැන් නින්ද කියන්නේ මොකද්ද කිව්වොත් කොහොමද කියන්නේ? ඒ සුනන්ද මහත්තයාට පුළුවන් ද නින්ද විස්තර කරන්න?
ආ නෑ නින්ද ගැන විස්තර කරන්න පුළුවන් නින්ද කියන්නේ අවදිහින් ඉන්න කොටමනේ.
ඔව්. හැබැයි අපි නින්ද කියලා දෙයක් දන්නවනේ නේද? කතා කරනවනේ. අපි නින්ද කියලා අදහස් කරන්නේ මොකද්ද එතකොට?
අපේ ඉන්ද්‍රයන්ට ගොචර ඉන්ද්‍රයන් ක්‍රියාත්මක නොවන අවස්ථාව.
අන්න හරි. අපිට කියන්න වෙන්නේ මේ ඉන්ද්‍රයන් ක්‍රියාත්මක නොවන අවස්ථාව කියලා විස්තර කරන්න පුළුවන්. එතකොට නින්ද විස්තර කරන්නේ අපි අපිට ගෝචර දෙයකින්. අපිට ගෝචර දේවල් කියන්නේ මේ ඉන්ද්‍රිය ක්‍රියාත්මක අවස්ථාවනේ ගෝචර. අන්න ඒ ස්වභාවය නැති වෙලාව කියලා නේද අපිට නින්ද කියලා කියන්නේ. يعني ඉන්ද්‍රිය වලට අහු නොවන මට්ටම. ඒක නින්ද කියන්නේ අත්දකින්න බැරි ස්වභාවයක් නේද? එහෙම අපිට අර්ථයක් තියෙනවානේ. හැබැයි ඒ අර්ථය ඇත්තටම නින්දද? ආයේ හිතුව. ඒ නින්දද නින්ද කියලා අපි හිතන දේද?
අපිට තියෙන විග්‍රහයක් දෙන්න පුළුවන් ක්‍රමය විතරයි තියෙන්නේ නින්ද කියලා අපිට.
ඔව් නින්ද ඇත්ත ස්වභාවයද නැත්නම් නින්ද ගැන අපි හිතන නින්ද වෙන්න මෙහෙම වෙන්න ඇති කියලා කියනවා මිස නින්ද අත්දැකලා කියන කතාවක්ද?
නෑ හිතලා කියන කතාව නින්ද මෙහෙමයි කියන.
ආ ඔය ඒක මතයක් විතරනේ නේද? දැන් ඉන්ද්‍රිය ක්‍රියාත්මක නොවන අවස්ථාවක යොත් එනම් සිහි නැති වුණා අවස්ථාව. ඔපරේෂන් එකකට සිහිය නැති කරනවා කියලා හිතන්න. ඒකට මොකද්ද කියන්නේ? ඒත් කියන්න වෙන්නේ ඔය විග්‍රහයම නේද?
ඔව්.
ඒකට නිින්දයි ඒකයි දෙකම එකක්ද? ඔකේ ප්‍රශ්න එනවා නේද?
අපිට ඒතරක් කරන්නේ නිින්ද ගියා වගේ කියලා තමයි.
ඒකට නිින්ද වගේ තමයි සීන ඇති කරා. සීන ඇති කරා ඒ කියන්නේ ඊළඟට නිින්දමකට ඇහුවම අර සිහින ඇති කරන් තියෙන්නේ. අන්න ඒ වගේ කියලා නිින්ද කියන්න පුළුවන්. ඒ අර එන මොකක් හරි දාලා මේක කියන්න හදන. මේ.
ඔව්.
කොට බලන්න නිින්ද කියන එකවත් විස්තර කරගන්න බැරුව මොහොත ශුන්්‍යතාවය විස්තර කරන්න. හිතා ගන්න පුළුවන්ද? නින්ද කියන එක අපි දන්නවනේ ශුන්්‍යතාවය වෙන්න බෑ කියලා නේද? නිවන වෙන්න බෑ කියලා දන්නවනේ. මේ සාමාන්‍ය මට්ටමේදී නින්ද කියන එකවත් අපිට කියාගන්න බැරුව. ඒ කියන්නේ අපි කියන්නේ ඉතින් මේ තියෙන දේවල් නැති බව කියලා කියන්න පුළුවන්. ඒ වුණාට ඒක නින්ද නෙවෙයිනේ නේද? ගද එහෙම වුණා නම් සිහි නැති කරපු එකත් නින්ද වෙනවනේ. එහෙමත් දැන් බලන්න ඒ මට්ටමත් විස්තර කරන්න බැරි මට්ටමක් නම් මේ ශුන්්‍යතාවය විස්තර කළොත් ඒක ශුන්්‍යතාවය වෙන්නේ නැහැ. නින්ද කියන එක විස්තර කළා නම් ඒක නින්ද වෙන්නේ නැහැ.
ඔව්.
එතන ඉඳාගෙන ඉද්දි නිින්ද කියලා දන්නවද තව විදිහකට? ඒක
අවදිවත් තියන්න මොනවද?
ඔය දැන් අවදි වුණා කියන්නේ දැන් නිින්ද නෙමෙයි. අවදි වෙලා දැන් අපි නිින්ද ගැන කතා කරනවා කියන්නේ නිින්ද කියන සංකල්පයක් විතරනේ. නිින්ද නියම ස්වභාවය නෙවෙයි. නිින්ද නියම ස්වභාවය අත්දකලා නැහැනේ. ඔව්. ඒකට අපි නිින්ද අත්දකලා නැද්ද කියන ප්‍රශ්නෙන් හිතනකොට මොකද්ද නින්ද? නින්ද මොකද්ද කියලා බලන්න පුළුවන්ද?
අපිට හොයන්න බෑ.
හොයන්න බෑ. එතන මොනවා හරි විග්‍රහයක් ඇහුවට කියන්න තියෙන්නේ අපි දන්න දේවල් වලින් කියන ඔය කියන එකක්වත් නින්දේ නෑ. අපි මොනවම හරි දන්න දෙයක් කිව්වොත් හරි? ඒ කියන්නේ නින්ද නෙවෙයි කියලා විතරනේ කියන්න පුළුවන්.
ඔව්
නේද. එබැවින් ඉන්ද මේකයි කියලා කියන්න විදිහක් නැහැ නේ. නින්දදී ඇහෙන් දකින්නවද ඇහුවොත් නැහැ. නින්දදී ඇහෙන් දකින්නේ නැහැ කියලා කියන්න පුළුවන්. හැබැයි ඒක වැරදිත් නෙවෙයි. ඒක හරි. හැබැයි ඒකට නින්ද කියන්න පුළුවන්.
ඔව්.
අනේ වගේ ඒක විස්තර කිරීම කවදාවත් ඒක නිින්ද මොන වගේද කියන එකයි මේකම කියන එකයි දෙකක් නේ. වගේ කියන්නේ අපි තව එකක් උදව් කරගෙන උපමාවක් නිදර්ශනයක් මොකක් හරි අරගෙන ඒක එක කියන අරක මේ වගේ. හැබැයි ඒක මොකද්ද කියලා කියන්න විදිහ නෑ. එතකොට තේරෙනවද මේ ශූන්‍යතාවය ගැන ප්‍රශ්නේ එතනින් එහාට ගිය එකක් ගැන නේ
අහන්නේ?
ඉන්ද කියන්නේ ශූන්‍යතාවය නෙවෙයි කියලා සාමාන්‍යයෙන් අහලා හරි එහෙම හැඟීමක් තියෙනවනේ නේද? එතකොට ශුන්්‍යතාවය කියන්නේ ඔය නිින්ද කියලා කටක ස්වභාවෙට. දැන් නිින්ද කියන්නේ දැන් හීනේ හීන දකින අවස්ථාව නෙවෙයි කියලා දන්නවනේ අපි. මේ නිින්ද කියන්නේ තද නිින්ද. එතකොට දැන් හීන දකින අවස්ථාවක් නෙවෙයි කියලා කියන්න පුළුවන්. ඊළඟට මේ අපේ අහකනනාසේ ඒව වැඩ කරන අවස්ථාව නෙවෙයි කියලාත් කියන්න පුළුවන් නිින්ද කියවහම. හරි. හැබැයි ඒ දෙකෙන්ම නින්ද නෙමෙයි විස්තර වුනේ. අර අපි දන්න ටිකක් ඒව තියනවද හුත් නෑ නෑ. ඒව නින්ද නෑ කියලා විතරයි කියන්න පුළුවන් නේ. ඒ වගේ අපි දන්න ටිකකින් නිවන විස්තර කරන්න පුළුවන්. හැබැයි ඒ වචන ටික වෙන්නේ දැන් අපි දන්න ටිකකින් විස්තර කරනකොට ওই නින්ද විග්‍රහ කරන වචන ටිකම තමයි ශුන්‍යතාවයට දාන්න
වෙන්නේ.
ඒ කියන්නේ නින්දේදී ඔන්න අපිට පේන දේවල් තියනවද හෝ නැහැ. ශුන්‍යතාවේදී පේන දේවල් තියනවා නැහැ. දෙකම එකයි. අර සිහි නැති කරපු වෙලාව කිව්වත් ඉතින් ওই ටිකම තමයි කියන්නේ. ඒ වෙලාවේදී ඇහැ වැඩ කරනවාද, ඒ වෙලාවේදී කන වැඩ කරනවාද, නාසය වැඩ කරනවා, වැඩ කරනවා. එන ඒවෙන් අරමුණු ගන්නවාද කියන එකනේ. ඉතින් එකම විස්තරේනේ එන්නේ. එතකොට පේනවාද මේ විස්තර කළාට ඒ අදහස කවදාවත් ගන්න බැහැයි කියේ. හරි. ඒක ඒ කියන්නේ සංකල්පකින් ගන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද සංකල්ප හැදෙන්නේ අපේ අත්දැකීම් මතනේ. ඒ අත්දැකීම් අත්දකින්න බැරි ස්වභාවයක් විස්තර කරද්දී අපි අත්දකින ඒ වයින් කියනවා ඕ මොකක් කිව්වත් ඕක එතන ඉදෙන්නේ නැහැ. ඕක එතන ඉදෙන්නේ නැහැ. ඔහොම කියනවා මිසක් ඒ ස්වභාවය මොකද්ද කියලා විස්තර කරන්න විදිහක් නැහැ. මොකද විස්තර කළොත් අපි අත්දකින්න ස්වභාවයනේ, අත්දකින්න ස්වභාවය නින්ද තියෙන්න බෑනේ. එමවත් නින්ද වෙන්නේ නැහනේ නේද? එතකොට ඒක මේ වගේ කියලා ඔන්න උපමාවකින් මොනවා හරි කිව්වහම ඒකම වෙන්නේ නැහැ. මොකද ඒ උපමාව ගැලපෙන තවත් තැන් තියෙනවා. ඒකයි මම ඔය උදාහරණ ටිකක් අරන් පෙන්නුවේ. දැන් කෙනෙක් ශූන්‍යතාවය විස්තර කරනවා, නින්ද විස්තර කරනවා, සිහි නැති අවස්ථාව විස්තර කරනවා, මැරුණත් ඔය මැරිච්ච ශරීරයක් ගැන විස්තර කළත් ඔය වගේ තමයි. ඒ කියන්නේ විස්තර කළොත් එකම වචන ටික කියන්නනේ. එතකොට ඒ විග්‍රහයෙන් අපි කොහොමද මේ ස්වභාවය මේකයි කියලා ගන්න විදිහක් නැහැ. ගත්තොත් ඒක තව සංකල්පයක් විතරයි. නොහොම දෙයක් තියෙනවා. අපට මෙතෙන්දී ඒක තව අදහසක් තමයි ඔය ඥානයකට ගෝචර ස්වභාවය. ඒකට අපි දෙන වචනේ පජානාති කියන එක විජානාති හරි ජානාති හරි කියන එක නෙවෙයි. يعني අපිට මොකක් හරි විදිහකට හිතා ගන්න පුළුවන් නම් ඒක විඥානයි. ඒක අඥාහව කියන එකට ඥානය කියනකොට දැන් දුක්ඛේ ඥානං කියවහම අපි විස්තර කළොත් ඒ දුක කියන්නේ මේකයි කියලා ඒක නම් නෙවෙයි දුක්ඛේ ඥානං කියන්නේ. එහෙමද?
ඔව්.
ඒකයි ඒක විශේෂ ඥානය. අපි නංගිය කලින් සාකච්ඡාවෙත් කතා කළානේ අර දුක කියන එක මොකද්ද කියලා අහනකොට.
ඔව්.
කොට දැන් අපි දන්න දුක අනුව තමයි අපි ඒ දුක මනින්නේ. අපි දන්න දුක දැන් වේදනාව පැත්තෙන් ගත්තොත් දුක් වේදනාව විතරයි අපේ දුකට අහු වෙන්නේ. සැප වේදනාව කියන එක අර දුකට අහු වෙන්නේ නැහැ. හරි. සැප වේදනාවක් සැප තමන් කැමති ස්වභාවයක් තියෙනකොට කවදාවත් දුකයි කියන්නේ නැහැ නේ ඒකට. නේද?
ඔව්.
ඒ කියන්න පුළුවන් එකම දේ ඔය ස්වභාවය ඉතින් ඕක තියෙන්නේ නැහැ නේ. ඕක නැති වෙනවනේ කියන පැත්තෙන් විතරයි ඒක ඒ වෙලා ඒ සැප වේදනාවේ දුක නෙමෙයි. ඕක නැත්තම් දුකයි කියන්නේ. ඔක නැත්තම් දුකයි කියන්නේ තියෙනවා කියන එක සපයි කියන එක. ඒ දුකද? ඒ අපි දන්න දුක. දුක් ආර්ය සත්‍යයට එනකොට දුක් වේදනාව විතරක් නෙවෙයි සුඛ වේදනාවත් දුකයි. අදුක්කවාසුක කියන එකත් දුකයි නේද?
ඔව්.
ඒක අර මට ගෝචර අපි දන්න දුක නෙවෙයි. ඉතින් දුක පුද්ගලයාට හම්බ වෙන දුක. හැබැයි ආර්ය සත්‍ය කියනකොට, ඒ කියන්නේ ඥානය කියනකොට පුද්ගලයාට හම්බ වෙන කතාවක් නෙවෙයි. හරි. කෙනෙක් මම දුක දන්නවා කියලා නම් දුක විස්තර කරනවා නම් එතනම ඒක ඥානය වෙන්නේ නැහැ. හැබැයි ඥානයට එන එක විස්තර කරන වචන ටිකම සමහර විට අර ඒ විග්‍රහය සමහර විට දැනුමට විග්‍රහය ඒ දෙක එකම වෙන්න පුළුවන් වචන ටික. බෑර හැංගීම ඒක ඥානෙද දැනුමද කියන එක එහෙම වෙන් කරන්න අමාරුයි. මොකද එකම වචන ටිකක් ඉන්නේ ඒක විස්තර කරන්න වෙන විස්තර කරන්න වෙන්නේ ලෝකෙට අයිති ගෝචර දේවල් වලින්. ඒ ගෝචර දේවල් වලින් විස්තර කරනකොට අහන කෙනා දාගන්නේ තමන්ගේ අදහස. මේ කිව්වේ මේකයි කියලා. ඒ අදහස කවදාවත් අර ඥානයට අහුවෙන පැත්ත නෙවෙයි. හරි. දැන් ඔය වගේ දේවල් ඉතින් මෙන්න මේ වගේ කියලා කියනවා මිසක් ඒ අදහසම ඒ වචන වලින් ඇහුණට ගන්න බෑ. හැබැයි ඒවා අහනකොට අර ඥානෙ වැඩුණ කෙනාට ඒක හරියටම ගැලපෙනවා. දැනුම තියෙන කෙනාටත් ඉතින් හිතලා තර්කෙන් ඕක ගලප ගන්නත් පුළුවන්. ඒකයි ඇත්ත තත්ත්වය දෙක. ශුන්‍යතාවේ විස්තර කරන කෙනෙක් ඉන්න පුළුවන් ඥානය, ඒ කියන්නේ ශුන්‍යතා ඥානය නැතුව දැනුමෙන් විස්තර කරන්න පුළුවන්.
ඒක.
හැබැයි ඥානය තියෙන කෙනෙකුටත් ඉතින් කවුරු හරි ඇහුවොත් විස්තර කරලා දෙන්න පුළුවන්.
ඔව්.
එතකොට සමහර විට දෙන්නම කියන්නේ එකම වචන ටික වෙන්න පුළුවන්.
හ්ම්.
අහන කෙනාට ඒ දෙකේ වෙනසක් නැති වෙයි. එතකොට හොයාගන්න බෑ මේක දැනුමෙන් කිව්වද ප්‍රඥාවෙන් කිව්වද කියලා. හරි. මොකද අහන කෙනාට ඒක තමන්ගේ සංකල්පයක් විතරයි. ඒක කවදාවත් අර කියන يعني ප්‍රඥාවෙන් දකින ස්වභාවය නම් වෙන්නේ නැහැ.
ඒ අහන කෙනාට ඒ පක්ෂවදීපොත් තමයිද
ගැලපෙන්නේ. අහන කෙනාගේ ප්‍රඥාව ඒ අහනකොට වැඩෙන්නත් පුළුවන්. එහෙම එකකුත් වෙනවා. නැත්තම් ප්‍රඥාව කලින් ලැබිලා තියෙනවා වෙන්නත් පුළුවන්. එතකොට එයාට ඒකේ කිසිම වරදකුත් නැහැ ඉතින්.
ඔව්.
මොකද ඒ විග්‍රහය හරි. විග්‍රහය හරි කිව්වට ඒක දැන් විග්‍රහය කියන්නේ එක විදිහක් විතරනේ මේ වගේ කියලා දන්න දේවල් වලින් කියන එකක් නේ.
ඔව්.
අර කෑල ගහේ උපමාව බලන්නකො.
ඔව්.
කෑල ගහම නම වගේද කිව්වහන් ඉතින් එක එක කාලෙදි කෑල ගහ අත්දකින්න විදිහ කියන්න පුළුවන්. හරි. දරකෝටු වගේ වේලිලා ගිය එකක් කියන්න පුළුවන්. අර මස් ඇදලි වගේ එහෙම තියෙන ස්වභාවයක් කියන්න පුළුවන්. ලස්සනට කොළ පාටට ඇදිච්ච ගහක් කියන්න පුළුවන්. ඉතින් ඒ එකක්වත් වැරදි කියන්නත් බැහැ. හැබැයි ඒවා සමාන වෙන්නේ නැහැ. සමහර විට එකකට එකක් පරස්පරයි. හැබැයි ඒ අර්ථය ඇත්තටම කෑල ගහ දන්න කෙනාට ඒ ඔක්කොම හරිනේ. හරි. කෑල ගහ එක එක අවස්ථාවේදී ඒ වගේ. හැබැයි අර ඒක ගැන නොදන්න කෙනා අහගෙන හිටියාම එයාට ලොකු ප්‍රශ්නයක්. මේ කෙනෙක් එකක් කියනවා, තව කෙනෙක් තව එකක් කියනවා. එහෙම වෙන වෙලාවලුත් තියෙනවා. දැන් නොදන්න දෙයක් ගැන එක විස්තර කරද්දී එක එක මත එකකට එකක් පරස්පර වෙන්නත් පුළුවන්. එක්කෙනෙක් අනිත්‍ය විස්තර කරන විදිහ වෙන්න පුළුවන්, තව කෙනෙක් විස්තර කරන්න. එතෙන්දි ඒ කියන්නේ එකම බුද්ධ වචනය කියන එක පාලි භාෂාවෙන් නම් තියෙන ඒ භාෂාවෙන් එකට එක එක විදිහට ඉතින් අර්ථ නිරූපණය කරන්න පුළුවන්. එහෙම වෙන වෙලාවලුත් තියෙනවා. ඕකේ මේ මේ වෙනස් විදිහ. එතකොට තමයි ඒ භාෂාව එක්ක ගියාම තමයි ඔන්න වාද විවාද වල පැටලෙන්නේ. ඒ කලහ විවාද සූත්‍රය ඔක ලස්සනට තියෙනවා. හරි. හැබැයි ඔන්න අර ප්‍රඥාවෙන් දැක්ක කෙනාට එහෙම වාද විවාද නැහැ. ඒක නොදැක්ක අයට වාද ලොකු, ඒ කියන්නේ වාද කරන්න පුළුවන්. හරි. ඒකට වාද විවාද නැහැ කියන්නේ යාට ආයෝකේ වාද කරන්න දෙයක් නැහැ. හරියටම ප්‍රඥාව පෙන්ුණාම මේක මේකයි කියලා. එතකොට කෙනෙක් ඇහුවොත් එයාට ඒක විස්තර කරලා දෙන්න පුළුවන්. මේ මේ අහන කෙනාට ගෝචර පැත්තකින් උපමා කිය කියා. ඒ කියන්නේ අහන කෙනා දන්න තැනකින් නේ අහන කෙනාට විස්තර
කරන්නේ.
දැන් මේ වගේ අපිට ඔය කතා කරලා දෙන විස්තර වලින් ඒකයි මේක දැනුමෙන් යන්න පුළුවන් එකක් නෙවෙයි කියන්නේ. දැන් දහම හුත්තට කටපාඩම් වෙන්න පුළුවන්, මතක තියනවා වෙන්න පුළුවන්, අතන මෙහෙමයි තියෙන්නේ, මෙතන මෙහෙමයි තියෙන්නේ. ඒකේ අර්ථය මේකයි කියන්නේ ඒ මතක තියාගත්තු අර්ථයක් නැත්නම් දැනුමක් මිසක් ඒක අර ප්‍රඥාව කියලා ඉතින් හිතෙන්න පුළුවන්. ඒකෙදී අර ඒ මුලා වෙන තැනක් වෙන්න පුළුවන්. ඒ වයිදි තමයි ඒක තව තව විමසන්න වෙන්නේ. සත්‍ය හොයන කෙනා දැනුමෙන් නවතින්නේ නැහැ. ඒත් එහෙම කෙනෙකුට දහම එහෙනකොට ඒ දහම හොයන ගතිවලදී අර තමන්ට අර්ථයක් වැටහුණා කියන තැනින් නවතින්නේ නැහැ. එහෙම කෙනෙකුට මේ බුදුදහම ඇහුණොත් මේක හරි පැහැදිලි, හරි දැන් මන් දන්නවා දැන් හොඳටම පැහැදිලි, දැන් තනියෙන් කරගෙන යන්න පුළුවන්. ඉතින් ආයේ කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. නැහැ එහෙම වුණත් එහෙම හරි පරිස්සම් වෙන්න ඕන මේ බුදුදහමත් එක්ක. මොකද ඒකම ගැලපෙන්නේ නැහනේ. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නපු අර මේ මුළු ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රය මතයි කියන එකට ගැලපෙන්නේ නැහනේ. එතකොට ඒ වගේ තැන් උදව් කරගෙන තමන්ට මේක හරියටම වැටහෙනවා නම් ආයෙ ඒ දන්න අයත් එක්ක කතා කරන එක හොඳයි. සාකච්ඡා කරන එක හොඳයි. ඒක අපිට උදව්වක් වෙනවා. අපේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒක හදාගන්න. ඒතට ඒ දහම් කරුණක් ඇහෙනකොට ඒකට අනුවම විමසන්න ඕන, ප්‍රශ්න කරන්න. ඇහෙන පැත්තෙන් ප්‍රශ්න කරන්න ඕන. එහෙන එකට අපි දාගන්න අර්ථය දාගන්න ගියොත් එහෙම එතන ලොකු වැරැද්දක් තියෙනවා කියන එක දකින්න පුළුවන් නම් ගොඩක් වටිනවා. يعني තමන්ට අර්ථයක් ආවා නම් ඒ කියන්නේම ලෝකෙනේ ආපහු කොට ඒක මේතර වීම කියන එකට ගැලපෙන්නේ නැහෙනි. මට ලැබුණ මං දැනගත්ත ස්වභාවයක් වෙනවා. ඉතින් එහෙම දෙයක් වෙන්න බෑ බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ. ඒක අනිත් එක ඉතින් මට ඔහොම හිතා ගන්න පුළුවන් නම් තව කෙනෙකුටත් හිතා ගන්න පුළුවන්. يعني හිතන්න පුළුවන් මේ කෙනෙකුට. එහෙම වුණා නම් ඒක අර තර්කයේ හැසිරෙන ස්වභාවයක් වෙනවා මිසක් ඈතර වීම වෙන ස්වභාවයක් නෙවෙයි.
ඔන්න ඔය වගේ දේවල් වලින් අර කොච්චර මේක වැටුණා කියලා හිතුණත් හිත දියුණුණා කියලා හිතුණත් අර නැවත නැවත මේක විමසන්න දහම අහන්න වගේ දේවල් වල යෙදෙන්න කියන්නේ ඒකයි. එහෙම උදව් වෙන හින්දා ඒකයි මේ දහම හොයන කෙනාට ඒක කොච්චර සාකච්ඡා කළත් මදි. කොච්චර වැටුණත් ආයයි සාකච්ඡා කරන අය සාකච්ඡා කරන්නේ ඉතින් තමන් දන්නවද අනුන් දන්නවද කියන එක නෙමෙයි. මේ මේකේ කියන ඒ තරම් එක සියුම් දකින්න දුෂ්කර දුද්දස්ස දුරනුබෝධ ගාම්භීර මේ වචන බුදුහාමුදුරෝ යදනවනේ. ඒ තත්ත්වේ අපිට සමහර වෙලාවට හිතෙනවා ඉතින් මම මෙච්චර කාලයක් හොයලා හොයලා භාවනා කරලා කරලා අර ඉස්සරට වඩා වෙනස් අවබෝධයක් නෑ ආවේ. ඒ හින්දා මේක දකින්න දුෂ්කරයි ගම්බීරයි කියලා එහෙම හිතන්නත් පුළුවන්. ඒ හිතන තත්ත්වෙනුත් එහාට ගිය තරම් මේක සියුම් කියන එක පෙන්වන්න තමයි අර ඊතල උපමාව අස්සලෝම උපමාව ඊටත් වඩා මේක දුෂ්කරයි. ඒ වගේ උපමාවලින් අපිට හිතා ගන්න පුළුවන්. දැන් දුක දුක්ඛාරය සත්‍ය කියන එක වැටහුණා නම් දැන් බුදුහාමුදුරෝ දෙන ඒ උපමාව මොකද්ද? ඉස ගිනි ගත්ත කෙනෙක් ගිනි නිවන ලෙස උත්සාහයක් යෙදෙනවා. තමන්ගෙන්ම ප්‍රශ්න කරන්න පුළුවන් ඒ වගේ උත්සාහයක් යදන්න තරම් මට දුක දැකලාද නැත්නම් අවබෝධ වෙලාද? ඉතින් එහෙම උත්සාහයක් යදන්න නැත්නම් ඊතරව තේරුම් ගන්න පුළුවන්නේ අපි මේ දුක්ඛාරය සත්‍ය කියලා හිතුවට ඕකනම් වෙන්න බෑ. අපේ එහෙම උත්සාහයක් යෙදෙන්නේ නැත්නම් නේද? අනිත් ඊට වඩා වැදගත් වැඩ තියෙනවා මේ දහම අහන අවස්ථාවෙත් එක එක වැඩ කර කර තමයි අහන්නේ. ඉතින් කොහොමද කියන්නේ දුක පිරිසිඳ දැක්කා කියලා. දහම අහන්නෙත් සුළු වෙලාවක්. ඒ වෙලාවෙත් අපිට කොච්චර දේවල් අතරින් පතර එනවද? මේ අහගෙන ඉන්න අතරේ යන අරකත් කරන්න ඕන මේකත් කරන්න ඕන මේක කරන ගමන් අහගෙන ඉන්නවා. ඉතින් එතනම කියන්නේ මේ දහම දැකලා නැහැ කියන එක. මේවා කියන්නේ අර තම තමන් දිහාම ආපහු ඇරිලා බලන්න වෙනවා. ඇත්තයිතින් මේ ලැබුණ අවස්ථාව ක්ෂණ සම්පත්තිය කියන එක මග ඇරුණොත් ආයේ ලැබෙන්නේ නැහැ. ඒකයි ඒකට ක්ෂණ සම්පත්තියක් කියන්නේ. මේ ජීවිතේ මග ඇරුණොත් ආයේ ලැබෙයි කියලා හිතන්න බෑ. බුද්ධ දේශනාවලට අනුව අපිට හිතන්න පුළුවන් ඉතින් මේ සැරේ බැරි වුණාට ඊළඟ සැරේත් පුළුවන් නේ අපි මේව හොවා හිටියනේ කියලා. එහෙම වෙන්නේ නැහැ. බුද්ධ දේශනා හරියට ඇහුවොත් එහෙම වුණා නම් මේකට ක්ෂණ සම්පත්තිය කියන්න ඕන වෙන්නේ නැහැ. මේවා කියන්නේ තව තව අර විමසීම පොට්ටක් මතු කරගන්න. නැත්නම් අපි හිතලා අපිට වැටුණා දැන් හරි ආ දැන් ඉතින් මේ ජීවිතේ බැරි වුණත් ඊළඟ සැරේ හරි මේක කෙලවර කරනවා එහෙම හිතනවා නම් එතරම් ඉතින් මේ ඒ දහමේ දැක්කේ නෑ. දහම් ප්‍රයෝජනේ ගත්තේ නෑ. මොකද ගැලපෙන්නේ නෑ නේ අර තියෙන දේශනාවලට. අර ඉස ගිනි ගත්ත කෙනා ගිනි නිවන ලෙස කියන එකටවත් ගැලපෙනවද අඩුම ගන්න? තමන්ගෙන් අවංකව තමන්ගේ පැත්ත හැරිලා බලන්න පුළුවන්. මගේ ඒ වගේ උත්සාහයක් තියෙනවා. මේ දුක දුක විදියට දැක්කොත් අන්න ඒ වගේ වෙනවා කියනවා. එහෙම අප්‍රමාදයක් එනවද? සම්ප්‍රමාද වෙනවද? අද වෙනවා නම් ඉතින් අපේ අවබෝධි ඒක ප්‍රඥාව වෙන්න පුළුවන්ද කියන පැත්තම තමයි ඉතින් ප්‍රශ්න කර කර එහෙම වෙලා නැත්තම් තව තව ධර්ම ශ්‍රවණය කරන්න ඕන ප්‍රශ්න කරන්න ඕන සුසුසා පටිපුච්ච ප්‍රඥාවට ආහාර ඒකනේ ඒ තව තව යෙදෙන්න වෙනවා නේද හොඳයි ප්‍රශ්න තියෙනවා නම් අහන්න එරුවන් සරණයි
තේරුවන් සරණයි ડોક્ટર බොහොම මේ විස්තරාත්මකව පැහැදිලි කළා බුදුමෝ පින්නේකට අපි අනිතයකට අවස්ථාව තියෙනවා මේ වල ප්‍රශ්න තියෙනවා යමු කරන්න අපිට සාකච්ඡා කරගෙන යන්න තේරුවන් සරණයි
තේරුවන් සරණයි සර් දැන් අර විස්තර කරන්නේ සර් දැන් අර දුක පිළිබඳව විස්තර කරනකොට අපි ආලා දිනවනේ අපේ යම්ම අනිත්‍යම් දුකයි කියන එක ඒ පිළිබඳව කොට තකල දියන්ස කරුණාවෙන් කියලා සරණයි
ඔන මොන දුකද ඒක ඇල්ල පැහැදිලි වුණේ අහනකොට මොන මොන විදිහට දුකයි කියන එකද
යමක් අනිත්‍ය නම් දුකයි කියලා කියන්නේ සර්
ආ යමක් අනිත්‍ය නම් දුකයි කියන එක නේද යද නිච්ඡන්
දුක්ඛ යද නිච්ඡන් තන් දුක්ඛ
එතකොට ඒකේ අපිට මේ විමසන්න පැති ගොඩක් තියෙනවා දුක මොකද්ද කියනට වඩා ඇයි යමක් අනිත්‍ය නම් කිව්වේ ඇයි කියන එක යමක් කියන එක දාලා කිව්වේ ඇයි යද නිච්ච අනිත්‍ය නම් දුකයි කියන්නේ නැතුව යමක් අනිත්‍ය නම් ඒක දුකයි කිව්වේ ඇයි යද නිච්ච සංදුක්ඛ ඒක ප්‍රශ්නය ඊළඟට යමක් කියන එක මොකද්ද අනිත්‍ය කියන එක මොකද්ද යද කියන්නේ මොකද්ද අනිත්‍ය කියන්නේ මොකද්ද එතකොට මේ දෙක එකට යෙදුණේයි දෙවයිදී අපිට ඒවට එක එක අදහස් එනවා ඊළඟට දැන් අනිත්‍ය කියන එක තේරුම් ගත්තේ නැත්නම් දුක කියන එක වැටහෙයි එහෙම ප්‍රශ්නෙකුත් එනවනේ යමක් අනිත්‍ය නන්නේ ඒක දුකයි කියන්නේ ඒ අනිත්‍ය බව නොදන්නවා නම් එතනත් දුක කියන එකට අදහසක් ගන්න බැරි
වෙනවනේ.
ඔව්. එතකොට මොකද ඔය ගොඩාක් සූත්‍රවල ඒ අහන්නේ මේ නිට්ටයද අනිත්‍යද කියන ප්‍රශ්නේ අහලා අනිත්‍යයි කියලා උත්තරේ හම්බ වුණාට පස්සේදී යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද කියන ප්‍රශ්නේ අහන්නේ නේද?
ඔව් සර්.
එතකොට ඒ අනිත්‍ය කියන එක තේරුම් ගත්තේ නැත්නම් පං දුක තේරෙන්න විදිහකුත් නැහැ. එහෙම එකකුත් තියෙනවා. හරි. ඒ ඒ ඒ පැති වලින් ඔව්. අපිට තමා කියන ඒවා හරියට පැහැදිලි නෑ මං හිතන්නේ කනෙක්ෂන් ප්‍රශ්නයක් තියෙනවා මේ. ඔව්. ඒක එතකොට මේ ඉතන අදහසක් තියනා නම් එහෙම කියන්න. එතකොට ඒක තව තව කතා කරන්න පුළුවන්.
හොඳයි සර්.
ඔකයි. ඔව්. දැන් දුක කියන්නේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි දුක කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. ඒක එහෙම වෙනකොට දැන් යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියනකොට. යදනිච්ඡන් අන්දුක්ඛ. සං කියන්නේ ඒ ඒ ස්වභාවය ඉස්සෙල්ලා කියපු ස්වභාවය. යද නිච්චං යම අනිත්‍ය කියනකොට එතකොට ඒකෙදි පං කියන්නේ ඒ සිද්ධිය යද නිච්චං කියන සිද්ධිය
ඔව් සර්
ඒකදී අපිට දැන් යමක් කියන දෙයක් අරගෙන ඒකට සිද්ධ වෙන දෙයක් අනිත්‍ය කියලා දාලා ඒක දුකයි කියන මට්ටමත් නෙවෙයි මේ කියන්නේ. ඒ කියන්නේ දැන් යමක් කියන එක අපි ගමු මොකක් හරි දෙයක්. ඔය ප්‍රකර කෝපයක්. ඈ එතකොට ඒක අනිත්‍යයි කියන්නේ ඒක කැඩිලා බිඳිලා යන බව. ඒක දුකයි. අපි ආස කරන දෙයක් විනාශ වෙලා යන බව. ඒක දුකයි කියලා එහෙම පැහැදිලි කරන්න පුළුවන්. හැබැයි ඒ අර්ථෙ නෙමෙයි. ඒකට වඩා ගොඩක් එහාට ගිය අර්ථයක් වෙනවා මේක. නැත්නම් මේ ශරීරය ඉතින් අනිත්‍යයි නේ. ඔක වෙනස් වෙලා යනවන්නේ ඒක විදිහකට නෑනේ. නේද?
ඔව්.
ඒ නිසා ඕක දුකයි. දැන් ඕකම තමයි මම ඇහුවේ අර සැප වේදනාවේ දුක මොකද්ද කියලා මම ඉතින් ඕක ඔහොම තියෙන්නේ වෙනස් වෙනවනේ ඒක දුකයි ඒ අර්ථෙ නෙවෙයි මේ 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 ලෝකෝත්තර දර්ශනේ ලෝකෝත්තර කියන්නේ ඉතර වෙන දර්ශනේ ඒ අපි හිතන එකට ගලපනවා අපි දුකයි කියලා දෙයක් හිතාගෙන ඒකට ගැලපෙනවද නැද්ද කියන මට්ටමින් බලනවා ඒ අර්ථෙන් අනිත්‍ය නම් දුකයි. දැන් අනිත්‍ය කියන එකට අපේ අර්ථේ තියෙන ස්වභාවය නෙමෙයි වෙනස් වෙනවා කියන එකනේ අනිත්‍ය කියන එක. එතකොට ඒකත් එක්ක ගලපන්න ගියොත් අර අපි කියන හිතන දුකට එතනත් ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ අපි දැන් දුක් අපි අකමැති ස්වභාවයක් නම් අපිට දුක දෙන ස්වභාවයක් නම් මේ ඒක දුකයි කියන එක ඒක ඒ පැවැත්ම තුලනි දුක. හැබැයි ඕක වෙනස් වෙනවා අනිත්‍ය. ඒ දුක ස්වභාවය තනිත්‍ය නම් එතකොට ඕක දුකයි කියන ගියත් ලොකු ප්‍රශ්නයක් වෙනවා නේද? යමක් කිව්වහම අපිට සැප දෙන යමක් වෙන්නත් පුළුවන් දුක් දෙන යමක් වෙන්නත් පුළුවන්.
ඔව්.
එතකොට සැප හම්බ වෙන යමක් නම් අනිත්‍ය වුණහම දුකයි කියන එක හිතාගන්න පුළුවන්. දුක හම්බ වෙන යමක් අනිත්‍ය වුණොත් ඒක දුක වෙන්නේ කොහොමද? කියන තැන ගැටලුවක්.
ඒක දුක වෙන්න බෑ.
ඒක දුක වෙන්න බෑ කියන්නේ මොකකට සාපේක්ෂවද? අපි දුකයි කියලා හිතාගෙන ඉන්න එකට සාපේක්ෂව. ඒකනම්.
ඔව්.
කියන්නේ අපි දුක ගැන කතා කරන්න කලින් අපිට දුකට අර්ථයක් තියනවා නේ. ඒක එක්ක තමයි මේ බලන්නේ. ඒ තියෙන අර්ථය මොකද්ද? මට ලැබෙන මම හිතන දුක. එතකොට අන්න ඒ දුක නෙමෙයි මේ බුදුහාමුදුරුවෝ පෙන්නන එක. මට ලැබුණ දුකේ අර්ථය නෙවෙයි. මේ ඊතර වෙන දුක්ඛාර්ථය කියන්නේ. හරි. ඒ අනිත්‍ය ස්වභාවය අවබෝධ වීම එක තමයි දුක්ඛ ස්වභාවය කතා කරන්න පුළුවන්. හරි. ඔන්න ඔතෙන්දී තන හොඳ තැනක්. මොකද දැන් අපි අනිත්‍ය අවබෝධ වුණා දුක තමයි අවබෝධ වුණ නැත්තේ කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. අනිත්‍ය මට තේරෙනවා මොකද්ද මේ දුකයි කියන්නේ අනිත්‍ය නම් දුක කියන එක වෙන්නේ කොහොමද? ඔකේ අපි ඔය රෝගිය දවසක සාකච්ඡාවකුත් තිබුණා අපේ මේ අලව යනවම දැසි ස්වාමීන් වහන්සේ එක්ක එකක් අහන්න අනිත්‍ය නම් දුක වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට. එතකොට දැන් එතන මහා ගැඹුරු ප්‍රශ්නයක් ඕක. අපිට ඕක ගැඹුරුයි කියලා තේරෙන්නේ නැහැ. මොකද අනිත්‍ය කියන එකටත් අපිට අදහසක් තියෙනවා දුක කියන එකටත් අදහසක් තියෙනවා. ඔය දෙකට ගලපන්න ගිහිල්ලා එන ප්‍රශ්නයක් තමයි අපිට වෙලා තියෙන්නේ. අපි ඉන්න ප්‍රශ්නයක් අපිට තේරෙන්නේ. කියන්නේ අපි දන්න දුක කියන එකට මේ අනිත්‍ය අපි දන්න අනිත්‍ය ගැලපෙන්නේ නැති බවක් හින්දා තමයි ඔය අනිත්‍ය නම් දුක වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. එතෙන්දී ප්‍රශ්න කරන්න ඕන අපි අනිත්‍ය කියන අදහස මොකද්ද? අපි දුක කියන අදහස මොකද්ද? ඔන්න ඔය අදහසේ ප්‍රශ්නයක් හින්දා අපිට මේ දෙකේම ඈතර වෙන එකන බුදු කෙනෙක් පෙන්නන අර්ථයට අනුගත වෙන්නේ නැහැ. ඒ පැත්තෙන් හිතන්නේ නැහැ තව විදියට කිව්වොත්. අපි හිතන්න අපි අනිත්‍ය කියලා දන්න අර්ථෙයි අපි දුක කියලා දන්න අර්ථෙයි දෙක දාගෙන තමයි දැන් අනිත්‍ය නම් දුක වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට උත්තරේ හොයන්න.
අපි දන්න අනිත්‍යයි අපි දන්න දුකයි දාගෙන අපි අනිත්‍ය නම් දුක වෙන්නේ කොහොමද කියලා කෝ වෙන එක තමයි මේ ගැටලුව වෙලා තියෙන්නේ.
ඔව් එතන තියෙන ගැටලුව අපිට පේන්නේ නැහැ.
පේන්නේ
නැහැ. එතකොට ඒ ගැටලුව තියාගෙන ඔකට උත්තරයක් ගත්තා කියලා කවදාවත් ඉතර වෙන පැත්තට යන්නේ නැහැ.
යන්නේ
නැහැ. තර්ක ගොඩක පැටලෙනවා විතරයි වාද විවාද ගොඩක් නම් හම්බ වෙයි. හරි.
හරි.
දැන් අන්න එතන මේ ගොඩක් ඒ කියන්නේ ඔය ප්‍රශ්නෙට උත්තරේ හොයද්දී ඒ ප්‍රශ්න කිරීම තුළ ඔන්න ඔය වගේ පැත්තකුත් විමසන්න වෙනව නේද?
ඔව් සර්.
ඔව්. එතකොට අනිත්‍ය කියන එකට තමන් හොයලා 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 දැන් මොකක් හරි අදහසක් ලැබිලා ඇති. ඒ ස්වභාවය හරියටම මේ අර්ථයට ගැලපුණා නම් එතන දුක්ඛ ස්වභාවයත් විස්තර වෙන්න ඕන. මේ ඒ වගේ. හරි. හැබැයි අනිත්‍ය ස්වභාවයේ බුදුහාමුදුරුවෝ පෙන්වන අර්ථයෙන් අපිට අහුවෙලා නැත්තම්, එතන ප්‍රඥාවකට අහුවෙලා නැත්තම්, ඊතර වෙන අර්ථයෙන් අහුවෙලා නැත්තම් දුක්ඛ ස්වභාවය කොච්චර කතා කළත් ඒක අහුවෙන්න විදිහකුත් නැහැ. ඒකෙන් කියන්නේ හොයන්න එපා ප්‍රශ්න කරන්න එපා කියන එක නෙමෙයි. ප්‍රශ්න කිරීම තුළම තමයි ප්‍රඥාවට ආහාර විමසීමමනේ. බුද්ධ වචනයක් ඇහෙනවා නේද? යද නිච්ඡන් තන් දුක්ඛන්. දැන් ඒකට අනුවම අපි විමසනවා. කියමානිත්‍ය නම් ඒක දුක වෙන්නේ කොහොමද? අනිත්‍ය නම් ඒක දුකයි කියලා ඉතින් දේශනාව ඒ විදිහේ නේද? ඒ මොකද්ද? මොකද්ද? කියා දැන් ඉස්සෙල්ලම අපි දන්න අර්ථෙන් තමයි අපිට ඔක ගලප ගලප බලනවා. අපි දැන් ගලප ගලප බලනකොට මේ එකක්කටවත් මේක හරියන්නේ නැහැ කියන පැත්තක් එනවා. අන්න ඒකයි ඒ ප්‍රශ්න කිරීම තුළ උදව් වෙන්නේ. එකකට හරි ඔය කියන තේරුමකට ගැලපුණොත් එහෙම අපි හොයන එක නවත්තනවා. හරි. ආ මට තේරුණා අනිත්‍ය නම් දුකයි කියන්නේ. ඊට පස්සේ ඒ ප්‍රශ්න කරන්න නැහැ. ඒ ප්‍රශ්න කරන්නේ නැති උන ගමන් මොකද වෙන්නේ? ප්‍රඥාවට ආහාරය දෙන්නේ නැහැ. සුසුසා පටිවිච්ඡායකට එන්නේ නැහැ. මේ කොහොම කිව්වත් කොහොම බැලුවත් මොන විදිහකට හිතුවත් මේක ගැළපෙන්නේම නැහැ. ඒක ඉන්න සෑහෙන ගැඹුරකින් වන්නත් වෙනවා. සාමාන්‍ය මට්ටමකින් හෙව්වොත් මොකක් හරි එකකට ගැළපෙනවා නේ. අත දැන් මම මේ ඔය ප්‍රශ්නෙට උත්තරේට වඩා ප්‍රශ්නේ ගැන ප්‍රශ්න කරන්න කියන පැත්තෙන් තමයි මේක පෙන්වන්නේ.
ඔව් සර්.
මම හිතන විදිහ ගැන ප්‍රශ්න කරන්න ඕනේ. මම යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියනකොට අපි හිතන විදිහක් තියෙනවනේ. යමක් අනිත්‍ය නම් කියනකොට එන අදහස මොකක්ද? අන්න ඒකත් එක්කම කතා කරනවා. යමක් අනිත්‍යයි කියන එකේ අදහස මොකක්ද?
දැන් අපි දැන් ඇහැ කියලා ගත්තොත් ඇහැ කියන එක මොකක්ද කියන එක අපිට හිතමින් ඉන්නකොට විචක්ෂණය කරමින් ඉන්නකොට අපිට ඒකට උත්තරයක් හම්බ වෙන්නේ නැහැනේ. ඒක අපි හිතමින් ඉන්නවා. හිතමින් ඉනකොට අපිට ඒකට නිර්වචනයක් එහෙම නැත්නම් විවරයක් මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. නමුත් ඇහැ කියන එක ඇත්තයි. මොකද මේ පෙනීමක් කියනවා නම් ඉතින් ඇහැ ඉරෙන්නේ නැහැ. එහෙමනම් ඉතින් එතකොට එතන බහුලත්වයක් නැති නිසා මේ ඒ වගේ අවස්ථාවකදී අපි අනිත්‍යයි කියලා කියන එක තමයි මගේ වැටහීම සර්.
දැන් අන්න ඔතන හිතන්නකො ඇහැ කියන එක හම්බ වෙන්නේ නැහැ කියලා එක පැත්තකින් කියනවා. ඒ වුණාට ඇහැ වේදෙනවා කියලා තව පැත්තකින් කියනවා නේද?
ඔව්.
ඒ අන්තිමට කිව්වේ මොකද්ද? පෙනෙන්නම් ඉතින් ඇහක් තියෙන්න එපේ.
ඔව්.
ඊළඟ කිව්වනේ.
එහෙමයි.
දැන් අන්න එතනින් නේද අපිට ඇහැගෙන අදහසක් ඇවිල්ලා තියෙන්නේ. ඇහැ කියන්නේ මොකක්ද කියලා අර්ථයක් ඇවිල්ලා තියෙන්නේ කොහොමද?
පෙනෙනවා කියන තැනින් ඇවිල්ලා තියෙන්නේ.
පෙනෙනවා කියන තැන. පේන්න නම් ඇහැක් තියෙනවා. පේනවනේ නේද?
පේනවා.
පේන සිද්ධිය අත්දකින්නවා නේද?
පෙන්න්නේ. එහෙමයි.
එතකොට අපි ඇහැට අර්ථය දීලා තියෙනවා පේන්නේ නම් ඇහි. නේද?
එහෙමයි.
පේන්නේ නම් ඇහි. එතකොට ඇහැ කියන්නේ මොකද්ද? දැන් පේන්නේ නම් ඇහෙන් කියන්නේ ඇහැද? ඇහෙන් කරන ක්‍රියාවක්ද? ඇහැගෙන මොකක් හරි නැර. අර මං කියවි ඉස්සෙල්ලා කිව්ව විස්තරයක් කියලා.
ඒක
තමයි. පොඩ්ඩක් මේ කරන්න නැත්තම් මේ ඔව් දැන් ඔය ඇහැකින් දැන් හොයමු ඉතින් යදනිච්ඡං සම්දුක්ඛං කියන එක දැන් ඇහැ ඉතින් යදනිච්ඡං කියන එක ඉස්සෙල්ලා හොයාගන්න එපයි ඇහැ අනිත්‍ය නම් කියලා දැන් ඔබතුමා කිව්වේ ඇහැ කියන එක තියෙන්නත් ඕන ඒක හම්බ වෙන්නෙත් නෑ දැන් හම්බ වෙන්නේ නැත්තේ මොකද්ද කියලා දැන් ඉස්සෙල්ලා හොයාගෙන යන්න ඕන ඇහැ තියෙන්න ඕන නම් කියපු පැත්තෙන් බැලුවොත් ඒ තියෙන්න ඕන කිව්වේ මොකද පේන නිසා. හරි. ඒක පෙනීම අදකින්නවනේ පේන්නේ නැහැ කියන්න බෑනේ නේද?
නැස.
එතකොට දැන් ඇහැ කියන ස්වභාවය අදකින්නවද? නැත්නම් පෙනීම නිසා හිතාගත්තු දෙයක්ද?
ඇගේ අදගින්නේ පෙනීම කියන පෙනීම කියන සිද්ධිවීම නිසා ඇහැකින් තමයි මේ පේන්නේ කියන එක
හිතනවානේ.
ඔව් හිතනවා කියන්නේ අපි ඒක ඒ විදිහේ කියන එක අපි ගන්නවා.
ඒ ගන්නවා කියන්නේ අපි දන්න එකට අපේ තර්කයට දාලා බලනවා නේද? තේන්න නම් ඇහක් තියෙනවා. ඇහැ කියන්නේ මොකද්ද කියන එකක් අපි ඇත්තටම දන්නවා.
තේන්න නම් ඇහ කියන්නේ මොකද්ද කියන්නේ දන්නේ.
ඔව්. ඒ කියන්නේ ඇහැ පැත්තෙන් පෙනීමද නැත්නම් පෙනීම පැත්තෙන් ඇහැද?
පෙනීම පැත්තෙන් ඇහැ.
ආ පෙනීම පැත්තෙන් තමයි අපිට ඇහැ හම්බ වෙලා තියෙන්නේ.
ඔව්.
ඇහැ පැත්තෙන් ඇහැ දැකලා නෙවෙයි නේද?
නෑ එහෙම තමයි පෙනීම පැත්තෙන් ඇහැ කියන එක තමයි මම
ඔව් ඒ කියන්නේ වෙන සිද්ධියකින් අපි ඇහැ කියන එක හොයාගන්න යනවා. ඇහැ කියන එකෙන් නෙමෙයි ඇහැ හොයන්නේ. පෙනීම දැන් මම තව විදිහකට අහුවොත් පෙනීම කියන්නේ ඇහෙද කියලා. පෙනීම කියන්නේ ඇහෙවෙන්නත් බෑනේ නේද?
ඔව් පෙනීම කියන්නේ ඇහැ කියලා කියන්නත් බෑ.
ඔව් එහෙනම් වචන දෙකක් ඕන වෙන්නේ නැහනේ නේද? හැබැයි අපි පෙනීම උදව් කරගෙන තමයි ඇහැ කියන අදහසකට ඇවිල්ලා තියෙන්නේ.
ඇහැගෙන යම් අදහසකට ආවා නම් ඒ අදහසට ආවේ පෙනීම කියන සිද්ධිය මුල් කරගෙන.
ඔව්. දැන් එතනින් පේනවාද පෙනීමකින් තොරව අපිට ඇහැක් ගැන කතා කරන්න බෑ කියන එක.
ඔව් පේනවා. එහෙම ඒ විදිහට තමයි හිතෙන්නේ.
ඔව්. එතකොට අපි එනවා පේන්න නම් තමයි ඇහැ හටගෙන තියෙන්නේ. පෙනීමේ සිද්ධියක් උනේ නැත්නම් අපිට ඇහැක් කියන එකක් අදාළම නැහැ. එහේ කියන එකක් උපදින්නෙත් නෑ නේද?
ඔව් සර්. පිළිම කියන සිද්ධියේ උනේ නැත්නම් ඇහක් කියන එකක් ගැන කතාවක් නෑ.
අන්න අතනින් පොඩ්ඩක් හිතන්න තව ටික. දැන් පෙනීම සිද්ධ නොවන අවස්ථා ටිකක් අපි ගමුකො. මොන වගේ වෙලාවල්ද පේන්නේ නැති? පෙනීම සිද්ධ වෙන්නේ නැති අවස්ථා ටිකක් කියන්න බලන්න.
පෙනීමද කියන්නේ අපිට නින්ද ගියාම පේන්නේ
නැහැ. අන්න හරි. නින්ද ගියාම පේන්නේ නැහැ. අන්න ඒ වගේ හිතන්න ඕන දැන්. දෙනීම තිබුණොත් නේ අපිට ඇහැ කියන අදහස
එන්නේ.
නින්ද ගිහින් නම් ඉතින් ඒ වෙලාවට පෙනීම කියලා අදහසක් එන්න බෑ. පෙනීම කියලා අදහස නැත්නම් ඇහැ කියන එක තියෙන්න බෑනේ අපි හිතන විදියට. එතනින් ප්‍රශ්න කරන්න ඕන ඊළඟට. නින්දදී ඇහැ නැත්තම් වෙන්න පුළුවන් විදි මොනවාද? ආයේ පේනකොට ඇහැක් උපදින්න ඕන නේ.
ඔව්.
නැකනේ හැරෙනකොට ඇහැක් උපදින්න ඕන. හරි.
ඔව් හැරෙනකොට පේනවනේ.
එතන නින්දදී ඇහැ තිබුණ නැත්නම්
ඔව්
හැරෙන වෙලාවේ අමුතුවෙන් ඇහැ පහළ වෙනවා.
පහළ වෙන.
හරි. දැන් එහෙම වෙනවා කියලා හිතනවද?
කොමුණත් අර පෙනීම කියන සිදුවීම සිදුවෙන වෙලාවටම විතරක් සිදු වෙන වෙලාවෙදිම තමයි ඇහැක් හටගන්න කියන එක ගැන තමයි මට අදහසකට එන්නේ.
ඔව්. එතකොට එක කරුණක් තමයි අතනින් ගන්න තියෙන්නේ. පෙනීමෙන් තොරව ඇහැක් ගැන කතා කරන්න බෑ.
බෑ.
හරි. ඒක එකක් තමයි ඔය. පෙනීම සිද්ධ නොවන අවස්ථා මං කියන නිකන් උදාහරණ කියන්න කියලා එකක්. අනින්ද ගියාම. තව තියෙන්න පුළුවන් ආ. අනිත් තැන්වලත් ඕක බලන්න ඕන. මෙයා හිතලා බලන්න ඕන. මොකද ඒ ප්‍රශ්න කිරීමේදී අපිට අර ප්‍රඥාව උපදින්න උදව් වෙනවා.
එතන තව අපිට වෙන සද්දයක් ගැන වෙලාවකට අපි ඒකට අවධානය යොමු කරනකොට පෙනීමක් ගැන කතාවක් නැහැ. එතකොට අර ඇහිම කියන සිද්ධිය තමයි මුල් වෙලා තියෙන්නේ. එතන පෙනීමට අපි අවධානය යොමු වෙන්නේ නැහැ වෙලාව.
නෑ ඒකත් හොඳ තැන. අපි අහගෙන ඉන්නවනේ. අහගෙන ඉන්නකොට දැන් පෙනීමට අවධානය යන්නේ නැහැ.
ඔව් දැන් සර් කතා කරනවා මම අහගෙන ඉන්නකොට මට මේ මෙතන තියෙන දේවල් මට පෙනීමක් ගැන අදහසක් එන්නේ
නැහැ. එන්නේ නැහැ. අපේ අවධානය යොමු වුණ ඒ ගෝචර පැත්තෙන් බැලුවොත් දැන් අහන එකට නම් අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ පෙනීම කියන එක යෙදෙන්නේ නැහැ.
යෙදෙන්නේ
අපි දන්නේ නැත්නම්. එතකොට අන්න බලන්න දැන් අපි දන්න මට්ටමට පෙනීම කියන එක යෙදෙනකොට තමයි ඇහැක් ගැන කතා කරන්න පුළුවන්. හැබැයි දැන් අපේ ඇහැ කියන අදහසේ තියෙන ඇස ඇහැ කියලා අපි හිතන ස්වභාවයක් තියෙනවනේ. හරි. ඇහැ කියලා හිතන ස්වභාවය තමයි මේ පෙනීම ඇති කරන ස්වභාවයනේ නේ.
පෙනීම ඇති කරන ස්වභාවය.
ඔව්. ඒ කියන්නේ පෙනීමේ හැකියාව වගේ එකක් නේ.
ඔව්.
නේද?
ඔව්.
දැන් අන්න ඒ ස්වභාවය තියෙන්නේ පේනකොට විතරද? කියන ප්‍රශ්නේ එනවා නේද දැන්?
එනවා.
මේ අපි මා අදහස් කරන ඇහැ ගැන දැන් හොයන්න මොකක් හරි විදිහකට යන්න ඕනනේ. දැන් ඇහැ ගැන අදහසක් එන්නේ පෙනීම නිසා. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි පෙනීම තියෙනකොට විතරද ඇහැ තියෙන්නේ? එතකොට අපි ඇහැ කියලා අදහස් කරන්නේ මොකද්ද මේ? පිනීමේ හැකියාව නේද?
පිනීමේ හැකියාව.
එතකොට දැන් මම අහුවොත් මේ පිනීමේ හැකියාව කියන එක තියෙන්නේ පේන එක ප්‍රකට වෙනකොට විතරද? දැන් සද්ද අහනකොට පේන එක ප්‍රකට නැහෙනේ.
නැහැ.
අපට සද්දේ අහන වෙලාව ඒ කියන්නේ දැන් පෙනීම අප්‍රකටයි. හරි. දැන් මේ වෙලාවේදී අපි දැන් පෙනීමේ හැකියාව කියන එක නම් ඇහැ.
හ්ම්. ඔව්.
එතකොට ඇහැ ඉපදිලා නැද්ද? පෙනීමේ හැකියාව ඉපදිලා නැද්ද? හැකියාව කියන එක.
පෙනීමේ හැකියාව අර මං අහන්න වෙලාවට පෙනීමේ හැකියාව ඉපදිලා නැහැ කිය තමයි තේරෙන්නේ.
ඇත්තටම පෙනීමේ හැකියාවද නැත්ද පෙනීම කියන එකද නැත්ද?
පෙනීම කියන එකද? පෙනීම කියන එක නැත්ද?
ඔව්. මගේ ප්‍රශ්නේ තමයි දැන් පෙනීම නැති අවස්ථාවක පෙනීමේ හැකියාව නැද්ද? දැන් අපි ඒ කියන්නේ පෙනීමේ සිද්ධියද ඇස කියන්නේ. හරි. පෙනීමෙන් තොරව දැන් ඇසක් කියලා අපි අර්ථයක් තියනවනේ අපිට. ඇස කියන අර්ථය මොකද්ද? මේ පේන ස්වභාවය ඇති කරන ගතියනේ.
ඔව්.
ඇස කියන්නේ. ඈ පෙනුන දේ නෙවෙයි.
ඔව්.
එතකොට මම දැන් අර මම නිතර ගන්න එකක් කණ්ණාඩිය. කණ්ණාඩිය අපි බිත්තිය දිහා බලලා ඔකර කණ්ණාඩිය කියන්නේ
නැහනේ.
නෑ. ඔව්. කණ්ණාඩිය වෙනවා. දැන් ඔක එක එක ප්‍රතිබිම්බ පේන්න ගත්තොත් එහෙම අපි එතකොට බිත්තිය කියලා කියන්නේ නැහැ නේද? එතකොට කියන්නේ
නෑ.
කණ්ණාඩි. හරි.
ඔව්.
එතකොට ඔන්න දැන් ප්‍රතිබිම්බ ගැන ප්‍රතිබිම්බ නිසා තමයි කණ්ණාඩිය කියන එක ගැන අදහසක් එන්නේ. හරි.
ඔව්.
ප්‍රතිබිම්බ තියෙන්නේ නැත්නම් කණ්ණාඩිය කියලා අදහසක් එන්නේම නැහනේ. පිටියක් දිහා බලාගෙන ඉන්නකොට කණ්ණාඩියක් කියන අදහසක් නැහනේ.
නෑ.
ඒ පිටිය හින්දා නෙමෙයි ප්‍රතිබිම්බ ඇති වෙන්නේ නැති හින්දා කණ්ණාඩිය අදහසක් නැහනේ.
කන්නාඩි අදහසක් නැහැ.
ඔව්. එතකොට අපිට ප්‍රතිබිම්බ මත තමයි කන්නාඩි අදහස ගැන කතා කරන්න වෙන්නේ. හැබැයි ප්‍රතිබිම්බ කියන්නේ දැන් මොකක් හරි ගහක ප්‍රතිබිම්බයක් කෙනෙක්ගේ ප්‍රතිබිම්බයක් මොකක් හරි එක සිද්ධියක්නේ. ඒ ප්‍රතිබිම්බය කියන්නේ කන්නාඩියද? නැහැ.
ප්‍රතිබිම්බ කියන්නේ කන්නාඩිය නෙමෙයි.
හැබැයි කණ්ණාඩිය නැතුව ප්‍රතිබිම්බ ඇති වෙන්නත් බෑ කියලාත් අපි දන්නවා.
ඔව්.
ප්‍රතිබිම්බ ඇති වෙන හින්දා තමයි දැන් අපිට කණ්ණාඩියක් ගැන අදහසක් හරි එන්නේ.
එන්නේ.
දැන් හිතමු අපිට කණ්ණාඩිය කියන එක හොයාගන්න ඕන. හරි?
ඔව්.
ඔන්න හිතන්න දැන් හොඳට ප්‍රතිබිම්බ ඇති වෙවි තියෙනවා. ඔන්න දැන් අපිට කණ්ණාඩිය හොයන්න ඕන. ප්‍රතිබිම්බ ඇති වෙන හින්දා කණ්ණාඩිය තියෙනවනේ. අපිට පේනවා එක එක ජාති ප්‍රතිබිම්බ හට ගන්නවා. හරිද? දැන් ඔහම ඉන්න අතරේ හිතන්න කරුවල වෙනවා. හරි?
ඔව්.
දැන් මොකද කියන්නේ? දැන් ප්‍රතිබිම්බ ප්‍රකට වෙනවද? ප්‍රතිබිම්බ පේනවද?
ප්‍රතිබිම්බ ප්‍රකට වෙන්නේ
නැහැ. අන්න. හැබැයි ප්‍රතිබිම්බ හදන ස්වභාවය කියන්නේ කණ්ණාඩියේ.
ඔව් කණ්ණාඩියේ ප්‍රතිබිම්බ හැදීමේ ස්වභාවයක් කණ්ණාඩිය තුළ තියෙනවනේ සර්. ඒක ඉතින් කණ්ණාඩියට ඒ හැකියාව තියෙනවනේ.
ඔව්. හැබැයි අපිට ඔක ගෝචර නැහැ. දැන් කණ්ණාඩියක් තියෙන එක ගෝචර නැහැ. මේ මුකුත් ප්‍රතිබිම්බ නැහැ නේද?
ප්‍රතිබිම්බ නැහැ. ප්‍රතිබිම්බ නැති නිසා කණ්ණාඩිය ගෝචරත් නැහැ. නමුත් කණ්ණාඩිය ගැන යම් අදහසක් තියෙනවා නම් කණ්ණාඩියට ඒ අර ආලෝකය තියෙනවා නම් ප්‍රතිබිම්බ හැදීමේ හැකියාව තියෙනවා.
ඔව්. එකන ආයේ එළිය වැටුණොත් මොකද වෙන්නේ?
ප්‍රතිබිම්බ පේනවා.
ප්‍රතිබිම්බ පේනවා. දැන් ඒ ප්‍රතිබිම්බ හැදෙනකොට කණ්ණාඩිය ඉපදුනාද? කකුල උලාව දැන් ප්‍රතිබිම්බ හැදෙන්නේ නැහැ නේ. එතකොට කණ්ණාඩිය නැද්ද? අපට ප්‍රකට නැති කතාව වෙන එකක්. දැන් අහන්නේ කණ්ණාඩිය පැත්තෙන් බැලුවොත් කණ්ණාඩිය නැති වුණාද? එහෙම කියන්න බෑනේ.
ඔය කර
අපට ප්‍රතිබිම්බ පේන්නේ නැහැ තමයි. මොකද කරුවල හින්දා. කරුවල හින්දා. එහෙනම් ආයේ එළිය වැටුනහම අන්නාඩියක් උපදිනවද නැත්නම්? අර දැන් අපි හිතපු විදිහේ ප්‍රශ්නයක්ද?
ඔය දැන් කරුවල වෙච්ච වෙලාවෙත් කණ්ණාඩිය අපේ ප්‍රතිබිම්බ තිබුණාට පෙරුණාට කණ්ණාඩිය තිබුණාද? ප්‍රතිබිම්බ
දැන් අපිට
ඔව් සර්.
දැන් අපි යන් ඉස්සෙල්ලා හිතපු එකට අර නින්දට.
ඔව් සර්.
නින්දට යන්න කලින් ඇහැට දේවල් පෙනුණා නේද?
ඔව් සර්.
නිදා ගන්න කලින් නින්ද ගියාම දැනීම
කියන එක
සිද්ධ වෙන්නේ නැහැ. හරි. එතකොට ආපහු ඇහැරෙනකොට ආපහු පෙනීම සිද්ධ වෙනවා. හරි.
ඔව්.
දැන් අපිට පෙනීම කියන එක විතරයි ගෝචර. පෙනීම නිසා තමයි ඇහැක් ගැන හිතා ගන්න පුළුවන්. හරි. ප්‍රතිබිම්බ තමයි ගෝචර. ප්‍රතිබිම්බ නිසා තමයි කණ්ණාඩියක් ගැන හිතා ගන්න පුළුවන් වගේ. හරි.
ඔසර දැන් අපි ප්‍රතිබිම්බ කියන එකත් පෙනීම කියන එකයි ප්‍රතිබිම්බ කියන එකයි දෙකක්.
දැන් මම නින්දේදී ගන්නේ පෙනීම කියන එක. කණ්ණාඩියේ ප්‍රතිබිම්බයි තමයි ඒකට ගත්ත උපමාව.
ඔව්.
හරි. දැන් පෙනීම කියන සිද්ධිය දැන් රූප පේනවා කියන එක නිකන් අර ප්‍රතිබිම්බ පේනවා වගේනේ.
ඔව්.
ඒතර පෙනීමේ හැකියාව කියන එක තමයි කණ්ණාඩිය. ඒ කියන්නේ ඇස කියන මත්ත. හරි.
ඔව්.
ඇහැ කියන එක වගේනේ කණ්ණාඩිය. ඇහෙන්
මේක. ඔව් ඇහැ කියන එක වගේ කණ්ණාඩිය ප්‍රතිබිම්බ තමයි අපිට පෙනෙන.
පේන දේවල් හරි පේනවා කියන්නේ අපි පේන දේවල් නිසා.
පේන දේවල් ලෝ.
එතකොට අපි ඇත්තටම පෙනීම කියලා හිතලා තියෙන පේන දේවල්. අකනේ. පේන දේවල් පේනකන් තමයි පෙනීම. දැන් කරුවල වුණාම නින්ද ගියාම නෑ අපි කියන ඇත්තටම පේන දේවල් නෑ කියන එක හින්දා තමයි පෙනීම නෑ කියන්නේ. නේද? පෙනීම නෑ කියනකොට ඇහැ කියන එක නෑ කියන. ඉතින් මේ හිතාගෙන ගිය පැත්තද හරි නැත්නම් ඇහැ පැත්තෙන් ඔය කියන පැත්තට ආවොත්, يعني දෙනීමේ හැකියාව දැන් හිතන්න ඇස් අන්ධ කෙනෙක් හිටියා කියලා.
ඔව්.
මේ තව උපමාවකට යනවා. අන්ධ මට්ටම. උපතින්ම අන්ධයි. දැන් එයාට පෙනීම කියන එක අපි කියන්නේ මොකද්ද? එයාට පෙනීම
නැහැ කියලා.
නැහැ කියලා. එයාගේ පැත්තෙන් හිතන්න දැන්. උපතින්ම අන්ධයි. කවදාවත් දැකලා නැහැ. පෙනීම කියන එක අත්දැකලම නැහැ. ඈ? රූප පෙනීලා නැහැ නේද? උපතින්ම අන්ධ වුණාම.
ඔව්. එයාට පෙනීමක් කියන එක වියදෙන්නේ නැහැ. ප්‍රකට නැහැ එයාට. මේක
ආ. පෙනීම කියන එක අත්දකින්න විදියක් නැහැ නේද?
ඔව්.
එතකොට ඔන්න දැන් අතනිනුත් හිතන්න. දැන් අපි අපේ මට්ටමට නම් ඉතින් එයාට ඇහැක් නැහැ. අන්දයි කියන්නේ ඒකයි නේ.
ඔව්.
එයාට කවුරු හරි දොස්තර කෙනෙක් මොනවා හරි කරලා නැත්නම් මොකක් හරි සිද්ධියකින් පෙනීම ලැබෙනවා. ඔන්න පෙනීම ලැබෙන්න කලින් එයාට ඇහැක් ගැනවත් පෙනීම ගැනවත් මොකක්වත් ගැන එයාට අදහසක් නැහැ නේ.
අදහසක් නැහැ.
පෙනීම හම්බ වුණ ගමන් මොකක් වෙයිද?
පෙනීම හම්බුන ගමන් එයාට පෙනීම කියන එක ගැන යම් අදහසක් ඇති වෙනවා.
ඔව්. එතකොට එයා සමහර විට කියයි මෙච්චර කල් මං ඉඳලා තියෙන්නේ
පෙනෙන්නේ නැතු කිරට.
පෙනෙන්නේ නැතු. හැබැයි ඔය අදහස පෙනීම ලැබෙන තාක්කල් නිකන් ඒක එහෙම අදහසක්වත් තියනවා.
පෙනීම ලැබෙනකන් එහෙම අදහසක් තිබුණේ නෑ යාට. කියන විදියක් නෑ. අත්දින්දලා ලෑන්සෝ එයා.
ඒත් පෙනීම නැහැ කියන එකක්වත් එයාට උපදින්නේ නැහැ.
ඔව් පෙනීම නෑ කියන එක උපදින්නේ නෑ යාට.
අපි තමයි කියන්නේ යාට පේන්නේ නැහැ කියලා. ඇයි අපි කියන්නේ? අපේ පෙනීමට සාපේක්ෂව තමයි පෙනීම නැහැ කියන්නේ.
ඔව්.
එයාට වුණත් පෙනීම නැහැ කියලා කියන්න පුළුවන් උනේ පෙනීමට සාපේක්ෂව.
ඊට පස්සේ පේන්න ගත්තට පස්සේ.
දැන් පෙනීම හම්බ වෙනකන් පෙනීම නැති බව නොපෙනීම කියන එක හම්බ වෙලත් නැහැ නේද?
නොපෙනීම හම්බ වෙලත් නැහැ යාට.
ඔව්. අපිට වුණත් පෙනීම කියන සිද්ධිය නොතිබුණා නම් නොපෙනීම කියන සිද්ධියක් හම්බ වෙන්නේ නැහැ.
තේරුණා. පේන නිසානේ අපි කියන්නේ පේන්නේ නැතුනම් පේන්නේ නැහැ කියලා.
එතකොට පෙනීම උදව් කරගෙන නොපෙනීම කියලා දෙයක් හදාගත්තා.
ඔව්.
හරි. දැන් නොපෙනීම කියන එකත් පෙනීමේම කොටසක් නෙවෙයිද එතකොට? කියන මං කිව්වත් පෙනීමේ හැකියාව කියන එකේ අවස්ථාවක් නේද නොපෙනීම කියන එක. අර දැන් අන්නාඩි ස්වභාවයේ ප්‍රතිබිම්බ හැදෙන එක කතා කරන්න පුළුවන් වෙන්නේ කන්නාඩි ස්වභාවයක ප්‍රතිබිම්බ නැහැ කියලා කතා කරන්න පුළුවන් වෙන්නේ කන්නාඩි ස්වභාවයක. එකනද කරුවල වුණාම ප්‍රතිබිම්බ නැහැ කියලා කියන්න පුළුවන් ප්‍රතිබිම්බ දැකපු කෙනෙකුටමයි. දැන් ප්‍රතිබිම්බට සාපේක්ෂව තමයි කණ්ණාඩිය නැහැ කියන්නේ.
නැහැ කියන්නේ
ප්‍රතිබිම්බය නිසාමයි කණ්ණාඩිය ඇත කියලා කියන්නේ. හරි.
ඔව්
ප්‍රතිබිම්බ නැති වෙනකොට දැන් ඇහැ තිබිලා නැහැ කියන්න වෙන්නේ ඒ ප්‍රතිබිම්බ වල උදව්වෙන්. හරි. හැබැයි ඔය නැත කියලා දැනගන්නේ දැකීමේ ස්වභාවයෙන්ම නේද? ඒ නැහැ කියලා.
ඔව් දැකීම කියන එක දැකීමේ කියන හැකියාව නිසා තමයි අර නොපෙනීම සහ පෙනීම කියන දෙකම මට
දෙකටම ඔව් කතා කරන්න පුළුවන් දෙයක් තියෙන්නේ. ඔව් දැකීමේ හැකියාව මත නේද?
දැකීමේ හැකියාව මත.
එතකොට නොපෙනීම කියන්නේ දැකීමේ හැකියාවම නේද?
නොපෙනීම කියන්නේ දැකීමේ හැකියාවමයි.
ඔව්. ඔක හොයිට වඩා සමහර විට මේ සද්ද ඇහෙන එකෙන් ගත්තොත් ටිකක් හිතා ගන්න ලේසියි. දැන් සද්ද ඇහෙනකොට ඇහෙනව නේද? කන තියනවා නේද?
ඇහෙනසෝ.
දැන් අපිට හිතන්නේ සද්ද නැති වෙලාවට කන නැහැ කියලා. නේද? ඇහෙන්නේ නැහැ.
ඇහෙන්නේ.
හැබැයි ඇහෙන්නේ නැති බව දැනගන්නේ කොහොමද? ඇහෙන් බලලද?
නෑ කනට ඇහෙන්නේ නැති නිසා.
කනට ඇහෙන්නේ නැහැ. ඉතින් කනින් අහලමනේ ඇහෙන්නේ නැහැ කියලා කියන්නේ.
ඔව්.
ඒකට ඇහෙන්නේ නැහැ කියන එකත් ඇසීමේම එක ස්වභාවයක් නේද?
ඔව් ඇසීමේම එක පැත්තක්.
එතකොට වාගේ වුත් දැන් ඇහෙනකොට සද්දේ ඇහෙනකොට විතරයි කන තියෙන්නේ කිව්වොත් අන්න ඔතන මොකද්ද වැරද්දක් වෙලා නේද?
එතන පරස්පරතාවයක් තියෙනවා සර්.
ඇහෙන්නේ නැති බව දැනගන්නෙත් ඇසීම උදව් කරගෙනම. එතන ඇසීම හැකියාවමයි. ඇහෙන්නේත් ඇසීම හැකියාව ඒක. පැහැදිලිනේ. ඇහෙන්නේ නැත්තේත් ඇසීම හැකියාවමයි.
ඔව්.
හරි.
හරි සර්.
දැන් ඔය ටික කිව්වේ මොකකටවත් නෙමෙයි අර ඉස්සෙල්ලා හිතපු විදිහ අඩුවක් තියනවා කියලා පෙන්වන්න විතරයි ආ. ඕකෙන් මේක අහගෙන කියන්න නෙවෙයි.
ඔව්.
අලින් හිතපු ආකාරයේ දැන් ඇහැ. ඇති වුණා නැති වුණා කියන එකකට යනවනේ. පේනකොට ඇහැ ඇති වුණා. නොපෙනෙනකොට ඇහැ නැහැ කියලා.
ඔව්.
එතකොට දැන් නොපෙනෙනකොට ඇහැ නැහැ කියන නිගමනයකට යන්න විදිහක් නැහැ ඔය විදිහට බලනකොට.
ඔව්.
හරි. නොපෙනෙනකොට ඇහැ නැහැ කියන වගේ තමයි පෙනෙනකොට ඇහැ තියෙනවා කියන අදහසට යන්න විදිහකුත් නැහැ. නොපෙනෙනකොටත් ඇහැ තිබිලා. ඒ කියන්නේ දැකීමේ හැකියාව නොපෙනෙනකොටත් තිබිලා නෙමෙයි. ඒ කියන්නේ නැත්නම් නොපෙනෙනවා කියන අදහසක් එන්නේ නැහැ
නේ. නොපෙනෙනවා කියන අදහසක් එන්නේ නැත්නම්.
නොපෙනෙනවා කියන එක කියන්නේම පේනවා කියන එක. කියන්නේ දැකීමේ හැකියාවයි. ඒකට ඒ දැකීමේ හැකියාවෙම අවස්ථා දෙකක් තමයි අපි අර අරමුණ පැත්තෙන් විස්තර කරන්න ගියේ.
ඔව්.
يعني ප්‍රතිබිම්බ වලින් කණ්ණාඩිය විස්තර කරන්න ගියා වගේ.
ඔව්.
හැබැයි ප්‍රතිබිම්බ තිබුණත් ප්‍රතිබිම්බ හැදීමේ හැකියාව තියෙන ප්‍රතිබිම්බ හදනකොට ප්‍රතිබිම්බ නොතිබුණත් කරවල වුණ වෙලාවෙත් ප්‍රතිබිම්බ හැදීමේ හැකියාව නැති වෙලා නැහැ.
හැකියාව නැති වෙලා නැහැ.
ප්‍රතිබිම්බ නැහැ කියන්නේ ඒ කණ්ණාඩි අවස්ථාව ගැන දන්න කෙනාමයි.
ඔව්.
හරි.
අර සද්ද ඇහෙනකොට සද්ද ඇහෙනකොට ඇහෙනවා කියන්නත් සද්ද ඇහෙන්නේ නැති වෙනකොට ඇහෙන්නේ නැහැ කියන්නේත් ඇහිීමේ හැකියාව කියන නිසානේ.
අන්න. ඒ හැකියාව යෙදුම් නැත්තම් ওই දෙකටම
නැහැ කියන්නේ ඇහෙන්නේ නැහැ කියන්න
බෑනේ. හ්ම්. ඔව්. එතකොට දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ සද්දේ පැත්තෙන් තමයි කන හොයාගන්නේ. ඇසීම පැත්තෙන්. ඒ කියන්නේ සද්ද ඇසීම කියලා මම අදහස් කරන්නේ සද්දේ ඇහෙන බවෙන් තමයි කන ගැන අපිට අදහසක් ලැබිලා
තියෙන්නේ.
ඔව්. ඇත්තටම කන කියන ඒ කියන්නේ ඇසීමේ හැකියාව කියන එක සද්ද මත තීරණය වෙන එකක්ද? ඇසීමේ හැකියාව කියන එක සද්ද මත තීරණය වෙන එකක්ද?
ඇසීමේ හැකියාව කියන එක සද්ද මත තීරණය වෙන එකක් නෙමෙයි.
නෙවෙයිනේ.
ඔව්.
يعني අර කණ්ණාඩි හැකියාව කියන එක ප්‍රතිබිම්බය මත තීරණය වෙන එකක් නෙවෙයිනේ.
නෙමෙයි. ඔව්.
ප්‍රතිබිම්බ වලින් හදන එකක් නෙමෙයි සද්ද වලින් හදන එකක් නෙමෙයි කන කියන්නේ.
කන කියන්නේ ඔව්.
සද්ද වලට අර්ථයක් ඇවිල්ලා තියෙන්නේ මේ ඇසීමේ හැකියාව නිසා. සද්දේ තියනවා කියන එක හරි සද්දේ නැහැ කියන එක හරි ඒ සද්ද ගැන විස්තරේ ඉන්නේ ඇසීමේ හැකියාව මත නේද?
ඇසීමේ හැකියාව මත.
කොට නැතුව සද්ද වලින් ඇසීමේ හැකියාව ඉපදුනා නෙමෙයිනේ. ඇසීමේ හැකියාව මත සද්ද ඉපදුනා නේද? සබ්දවලට
ඇසීමේ ඇසීමේ හැකියාව නිසා තමයි ශබ්දය ගැන අපි කතා කරන්නේ.
හ්ම්. ඒතර ශබ්ද ඇත නැත දෙක කියන්න පුළුවන් උනේ ඇසීමේ හැකියාව නිසා මිසක් ඒකේ අනිත් පැත්ත නෙවෙයි නේද?
අනිත් පැත්ත නෙමෙයි.
එතකොට අර ඉස්සෙල්ලා හිතපු එකේ මොකද්ද අඩුවක් තියනවා නේද? ශබ්ද නිසායි නැත්නම් ඇසීම ඇසීම කියලා අදහස් කරන්නේ ශබ්දය ඇහෙන වෙලාව නේද? ඒක මත නෙමෙයි මේ ඇසීමේ හැකියාව. හරි. එතකොට ඇස කියන ස්වභාවය ඔය පෙනීමේ හැකියාව කියන ස්වභාවයෙන් ඇස කියන අර්ථය ගත්තොත් මේ පේන එක මත නෙමෙයි ඒක රඳාපවතින. ඇස් දෙක වහගත්තාමත් පේන්නේ නැහැ කියන්න පුළුවන්. මොකද ඒ අර පේන බව, පේන බවේම කොටසක් පේන්නේ නැහැ කියන එක.
පෙනීමේ කියාව තියෙනවා, ඒක නිසා පේන්නේ නැහැ කියනවා.
අන්න පෙනීමේ හැකියාව නිසා පේන්නේ නැහැ කියනවා. පෙනීමේ හැකියාව නිසා පේනවා කියනවා.
ඔව්.
එහෙනම් පේනකොට විතරයි පෙනීමේ හැකියාව තියෙන්නේ කිව්වොත් එතන අඩුවක් තියනවා නේද?
ඔව් සර්.
නොපෙනෙනකොටත් පෙනීමේ හැකියාව නිසාමයි නොපෙනෙනවා කියන එක.
ඔව්.
හරි.
හරි සර්.
එතකොට දැන් ඔන්න සාමාන්‍යයෙන් හිතන්න මේ සත්ත්ව භාවය කියන එක, පුද්ගල බව හරි මොකක් හරි සත්වය බවක් තියෙනවානේ. අපි නිකන් ඔය මමද නැත්තම් තමන් කියන හැඟීම කියන එක ඉන්නේ ඔය හැකියාවන් ටික මත නේද අපිට?
ඔකෙන් මේ හැකියා
ඔය හැකියාව එක්ක නේද අපිට අර පුද්ගල හැඟීම තියෙන්නේ?
ඔව්. ඔකෙම එමෙත්නම් මම කියන වගේ හැඟීමක් එන්නේ ඒ පෙනීමේ හැකියාව පාදක.
ඔව්. එතකොට ඔන්න ඔය හැකියාවන් ජාති කීයක් තියනවද? 6යි නේද? එනේන බව, ඇසෙන බව, ආහන ගඳ සුවඳ බලන බව, මම මේ ආයතන 6නේ, හිතන බවත්
එක. ඔව් ආයතන 6.
ඔය හැකියාවන් 6 නේද නිකන් සත්ව ස්වභාවය වගේ වෙලා තියෙන්නේ.
එහෙමයි සර්.
එතකොට මෙන්න මේ සකීය බව කියන එක යෙදෙන්නේ අන්න ඔය ටිකේ නේද? ඒ ටිකත් එක්ක නේද?
දැන්
අපිට නිකන් බාහිරයක් එක්ක කියලා හිතුණාට, ඒ කියන්නේ දැන් සද්ද එක්ක තමයි කන උපදින්නේ කියලා හිතුණාට, එහෙම ස්වභාවයක් නෙමෙයි. මේ බාහිරෙන් මේ ඇතුළ උපද්දන එක නෙවෙයි. අභ්‍යන්තර පැත්තෙන් තමයි බාහිරේ උපද්දගෙන
තියෙන්නේ.
එන මේ හැකියාවන් ටික තුලින් තමයි ඔය ඇතනත බවක් උපද්දගෙන තියෙන්නේ නේ.
ඔව්.
එතකොට ඇයි ඒක නේද අපිට නිකන් සත්ව ස්වභාවය වගේ තියෙන්නේ?
ඔව්. පෙනීමේ හැකියාව, ඇහිීමේ හැකියාව, ඊපස්සේ අර මේ විඳීමේ හැකියාව, ඊපස්සේ අර මේ මනසින් දැනගැනීමේ හැකියාව, ඒවත් එක්ක තමයි අර සත්ව ස්වභාවය මම කියන යෙදීම් යෙදෙන්නේ කියන එක තමයි හිතෙන්නේ සර්.
දැන් අපිට ඔන්න ඔය ඒ ස්වභාවයේ පැවැත්මක නේද අපි
ඉන්නේ? ඔව් සර්.
අක තමයි ඒ සත්ව භාවය නැත්නම් සකීය භාවය වගේ තියෙන්නේ නේද?
එහෙම
සකීයත්වය.
එහෙම සර්.
ඔන්න ඔය ස්වභාවයට දෙන නම තමයි ඔය සක්කාය කියන එක.
ඔව්.
හරි. කොට ඒ ස්වභාවය තමයි විස්තර කරන්න ගියෝ ඒ කරන විග්‍රහයක්. දැන් අපි කිව්වේ අර ශූන්‍යතාවේ විග්‍රහයක් කරන්න පුළුවන්. මෙන්න මේවා නෙවෙයි කියලා. කොට මෙන්න මේ ඒ විග්‍රහය හැබැයි ඒක නෙවෙයි. මං අර ඒක හොයාගන්න මේ ඒකට ගැළපෙන එක පැත්තක් විතරයි නේ.
ඔව්.
කැලගහ මොන වගේද අහු ගහන්නේ? විග්‍රහයක් කියන්නේ. දර කෝටුවක් වගේ, මාස් ඇදලි වගේ, මන්ට කොල්ල පාට තියෙන. ඒ විග්‍රහ විතරනේ එක එක මට්ටම. එළගහ කියන සබා මට්ටම නෙවෙයි. එක එක පෙන්නුම් කරන විදි වගේ. පෙන්නුම් කරන විදිය අර ගහ කියලා ගත්තොත් ඒක වැරදි. මොකද යා වෙන කාලයක එක දැක්කොත් ඒක අහුවෙන්නේ නැහැ.
අහුවෙන්නේ නැහැ
ළගහගේ. ඔව්. ඔව්. දැන් කවුරු හරි කිව්වොත් රජ කෙනෙක් කියනවා අනත් දෙනවා කෑල ගස් ටික කපලා දාන්න කියලා. හරි. අරයා හිතන් ඉන්න කෑල ගස් කපන්න කියත් එහෙම අර තමරිට කෑල ගස් ටික ඉතුරු වෙන්නත් පුළුවන් නේද? කියන්නේ ඒ ගහ ගහ විදිහට දැකලා නැහැනේ. විග්‍රහයෙන් අරගත්තොත් ඒ වගේ තමයි ඔය සුඛීය භව කියන එක දැන් විග්‍රහ කරනකොට දැන් එක ගායක් ඔක පංච උපාදානස්කන්ධ කියලා කියන්න පුළුවන් නේද? කොට අපි ඒක අරගෙන අපි මොකද කරන්නේ අර සකීය බවට නෙමෙයි සකීයත්වයට ලැබුණ දේවල් වලට මේක දදා ඉන්නවා. හරි. ඒකට මෙන්න මේ සකීය බව කියන එක තේරුම් ගත්තොත් මෙන්න මේ සත්‍ව භාවය නේද මේ විස්තර කරලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය කියලා. ඒක හැබැයි ඒ සකීය භාවය පැත්තෙන් පංච උපාදානස්කන්ධයට යනවා. පංච උපාදානස්කන්ධයේ සකීය භාවයට එන්න බෑ. කියන්නේ විග්‍රහයෙන් මේකට එනවනේ මේකෙන් අරකට යන. අර දැන් ප්‍රතිබිම්බෙන් කණ්ණාඩියට එන්න බෑ. කණ්ණාඩි ස්වභාවයෙන් ප්‍රතිබිම්බ අඳුර ගන්න. ඇසෙන ස්වභාවය මත තමයි රද්ද ඇතන ඇති බව. පෙනෙන ස්වභාවය දැනගත්ත කෙනාට තමයි පෙනෙන නොපෙනෙන බව කතාව තියෙන්නේ. පෙනෙන නොපෙනෙන බව කියන්නේ රූප එක්ක සම්බන්ධ කරලා කියන කතාවක් නේ. හරි. ඒකට ඒ පෙනෙන තේීමේ හැකියාව මත තමයි පේනවද නොපෙනෙනවද කියන කතාව කියන්නේ. අපිට ඕකේ අනිත් පැත්ත තමයි අපි මේ හොයන විදිහදී සාමාන්‍යයෙන් අහුවෙන්නේ ලෝකයාට. පේනව පැත්තෙන් තමයි ඇහැ කියන අදහස ගන්න පුළුවන්. ඒක එහෙමම තමයි. පෙනීම සිද්ධ වුණේ නැත්නම් ඉතින් අර අන්ධ කෙනාට ඉතින් ඇහැක් ගැන හොයන්න විදිහක් නැහැ නේ නේද? අදහසක්වත් නැහැ. ඒක මේ පෙනීමේ සිද්ධියෙන් තමයි ඇහැ කියන අදහස මතුවෙන්නේ. හැබැයි ඒකෙන් මතු වුණාට ඕක පේනකොට විතරයි තියෙන්නේ කියන තැන නෙමෙයි අපි. ඒකෙන් මේ ඇස කියන ස්වභාවය හොයාගෙන ගියොත් තමයි ඒ ස්වභාවය මතයි මේ පෙනෙන නොපෙනෙන බවක් ඇති වෙලා තියෙන්නේ කියන එක අහුවෙන්නේ. තේරුණාද? අර අපි බලන විදිහේ වෙනසක් වෙන්න නම් එහෙම හොයාගෙන යන්න වෙනවා. හැබැයි ඒ වෙනසම කියන්නේ දැන් ඔක්කොම දැනගත්තා කියන එක නෙමෙයි පොඩ්ඩක් අපි මේ ඉතන විදිහේ වැරද්ද අහුවෙන්නවා. හරි. දැන් එතකොට මේ ඔක්කොම කතා කරගෙන ගිය අනිත්‍ය ඇස අනිත්‍යයි කියලා කිව්වනේ නේද? දැන් ඇස නිත්‍යද අනිත්‍යද කියනකොට මොන අදහසින්ද ඇස අනිත්‍යයි කියන්නේ? සේවීම කරන්න කලින් දෙන උත්තරේයි සේවීම පස්සේ දෙන උත්තරේයි බලන්න. සෙල්ල අපි ඇස අනිත්‍යයි කියනකොට ආපු අදහසයි දැන් ඇස අනිත්‍යයි කියනකොට එන අදහසයි එක වගේමද වෙනස්ද?